এই আপনি 45 রুপিতে একরান এটা কথা আপনি 45 রুপিতে আপনি খালি সাক্ষাৎ করলে দি এক নিসা মাম এক সম্পূর্ণ দীর্ঘ হয়ান্নে না তো ওগুলো দন্ন আর এই তথাগতයන් වහන්සේට ඇවිල්ලා මේ පොතලිය කියන ගෘහපතිය හිටගෙන ඉන්නකොට බුදුහාමුදුරුවෝ වාඩි වෙන්නේ කිව්වා මෙයාට තරහා ගියා මේ මට ගෘහපතිය කියලා කතා කරනවා කියලා එයා කිව්වා මේ කර්මාන්ත ඕහාරයව සම්පූර්ණ එයා පහ කරලා තියෙන ගෘහපතිය කියලා කතා කරනවා සුසු නැහැ ඉතින් බුදුහාමුදුරුවෝ එතෙන්දී ඒ පුද්ගලයාට පෙන්වා දුන්නා මේ ධර්මයේ කාරණා 8ක් තියෙනවා නම් තමයි සබ්බේ සම්මන්තා සබ්බේ ඕහාර කියන එක නැති වෙන්නේ කියලා එතනදී ඒ බුදුහාමුදුරුව පෙන්වන උදාහරණ වගේක් අන්නේ උදාහරණ වලින් තමයි අපි පටන් ගන්නෙ. මොහොත් සූත්‍රය සම්පූර්ණයෙන් කියන්නේ නැහැ. එතකොට ඒ උදාහරණයේදී ඒ මුලින්ම කාරණා 8ේදී බුදුහාමුදුරුව පෙන්වනවා පානාතිපාති අදත්තාදානි මුසාවාදී ඒ පිසුනා වාචේ ඒ වගේම ලෝභේ, නිදි ලෝභේ, නින්දා රෝසේ අයින් කරගන්න යන්න ඕනේ කියන එක. එතකොට ඒකට දීපු උදාහරණ වලින් අපි බලාගෙන යමු. පළවෙනියෙන්ම තියෙන්නේ ගෘහපති යම්සේ බඩගිනි දුබල බැවින් පිළිනා වූ බල්ලෙක් ගවයන් මරණ මසලුවක් ළඟට ගොස් සිටියේ වේද? ඌට දක්ෂ වූ ගවයන් මරන්නේ කෝ? ගවයන් මරන්නේ කෝ? අතවැසියෙක් කෝ? මොනවට කපන ලද මස් නැති දේ තැවරුණු ඇට කැවැල්ලක් ළඟට දමන්නේ? රෝපතියේ කුමක් යැයි හඟන්නේ? ඒ බල්ලා මොනවට කපන ලද මස් නැති දේ තැවරුණු ඇට කටුව ලෙව කන්නේ? බඩගින්න ඔය දුර්වලකම දුරු කරන්නේ දී කියලා ස්වාමීන් වහන්සේ ඒට හේතු කවරේ? ස්වාමීන් වහන්සේ ඇට කටුව වනාහි මොනවට කපන ලද මස් නැති දේ තැවරුණු නැත්තේ? ඒ බල්ලා වනා හිතා වැඩියෙන්න වේසීමට දුකට කොටස් කාර්යයක් වෙන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. එතකොට රෝපතිය පරිද්දෙන්න මේ ආර්ය ශ්‍රාවකයන් මෙසේ සලකයි. කාමයෙන් ඇටසැකිල්ලකට බඳු උපමායන්තයි. බොහෝ දුක් ඇත්තා, බොහෝ වේස ඇත්තා. මේ ආදීන බොහෝයයි භාගතුන් වහන්සේ විසින් වදාරනවදායි. මෙසේ ඇති සැටි මනානෝනින් දැක අර නාන ස්වභාවයේදී ඒ උපේක්ඛාව කියද ඒකත් දුරු කළා. අර ඒක සංඥා උපේක්ඛාවට යන්නේ. ඒක සංඥා උපේක්ඛාවට ගිහින් ඒකත් පහ කරලා නිර්වාණයටම යන්නේ කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඉතින් මේ තථාගතයන් වහන්සේ මේ පෙන්නලා දීලා තියෙන්නේ මේ පළවෙනි රවුමෙම ප්‍රතිඵලයේ හැටියට. පළවෙනි රවුමේ ප්‍රතිඵලය පානාතිපාතය කියන එක. ඉතින් අපිට ඔය ඩයග්‍රෑම් එකත් එක්ක බලුවාම මේක අපිට පැහැදිලි වෙනවා. එතකොට අපි ඒක අපි පස්සේ බලමු. ඊළඟට ඒ දෙවෙනි කාරණේට තථාගතයන් වහන්සේ පෙන්නවා මේ ගිජි දෙහිණියක් ඒ ලෝතුගේ කුකුසේ මස් පිටක් ගෙන පියාඹන්නේද? ඒ ගිජිලේනුව ලෝතුගේ කුකුස්සෝ ලෝපඳමින් මූතුලින් එන එන යන්නා වූ මස් පිට ඇද බිම හෙලන්නා වූ රෝපතිය කුමක් යැයි හඳන්නේ? ඉතින් ඒ ගිජිලේනියා හෝ ලෝතුගා හෝ කුකුසා හෝ මස් පිට වහම නොදමන්නේ නම් ඉතින් ඒ හේතු මරණේ තරම් දුරට පැමිණෙන්නේ ස්වාමිනී සේ. රෝපතිය පරිදි මාර්ශාවතේ මෙසේ සලකයි. භාගතුන් වහන්සේ විසින් මස් පිළකට බඳු කාමු බොහෝ දුක් ඇත්තා, බොහෝ වේස ඇත්තා, ආදීන බොහෝයයි වදාන ලද්දා. මේ විදිහට දැකලා ඒ පුද්ගලයා අර ඒක සංඥා උපේක්ඛාවට ගෙහිලා අන්තිමට ඒකත් අයින් කරලා නිර්වාණයටම යනවා කියලා. ඉතින් මෙතන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේ දෙවෙනි රවුමේ දෙවෙනි ස්ටෙප් එක. ඔයගොල්ලන්ට මතකනේ අර 2B ඩයග්‍රෑම් එක. දෙවෙනි රවුමේ දෙවෙනි ස්ටෙප් එකේදී නිත්‍යයි. පළවෙනි රවුමේ පළවෙනි ස්ටෙප් එකේදී සුභයි කියලා. දැන් අපි වත්තුප සූත්‍රයත් එක්ක දැක්කා ඒක යන. අපි කාමේසු තිබ්බ සරාගෝ කියලා. ආ ඒකෙන් තමයි සුභය කියන එක ඇති වෙන්නේ. මිච්ඡාදිත්තික සංඥාව ඒක ඇති වුණා. ඒකෙන් ඇති වෙලා ඒ අගේ අර නාමකායේ පටික සම්පස්යෙන් පුෂ් කරලා ඒකෙන් සුභයි කියලා ඇති වුණා පළවෙනි රවුමේ. ඒකෙන් තමයි අපිට විවානාතිපාතය කියන එකට ආවේ. ඉතින් මේකේ මේ දෙවෙනි කතාව මේ පෙන්වන්නේ දෙවෙනි රවුමේ දෙවෙනි ස්ටෙප් එකයි කියන එක. ඉතින් කෙනෙකුට එක පාටක් මතක් වෙන්නත් පුළුවන් පළවෙනි රවුම පළවෙනි ස්ටෙප් එකයි කියලා කිව්වහම අර විඥාන ධාරාව මෙතන හැදුවා හදන්නේ හැබැයි කවුරු එක්කෙනාද? මැරිච්ච එක්කෙනා. මැරිලා අපි ශෝකේ වෙලා නේද? ඕක හරහා ඇවිල්ලා අපි මේ තියෙන්නේ. මැරිච්ච එක්කෙනා මේ ආපව හදනවා කියන්නේ ආපව හදුවම ආපව මැරෙනවා. එහෙමනම් තමන්ගේ මරණේ තමන්ම අදා මොන අර්ථයයි මේ තියෙන්නේ සම්බන්ධ කරලා බලන්න. ඉතින් ඒ වගේ අපිට බලන්න පුළුවන් මේ ඩයග්‍රෑම් එකක් එක්ක බලාගෙන යනකොට ඕගොල්ලොන්ට කනෙක් කරගන්න පුළුවන්. ඒ දෙවෙනි එක නිත්‍යයි කියලා ගන්නවා. ඉතින් අපි අදත්තාදානය කරමින් අපි කොහොම හරි මේක නැවත නැවතත් පුන පුනා ස්පර්ශ කරලා පවත්වනවා කියන එක නිතියි. ඒක තමයි අපේ තියෙන කොහොමාරි අපි දැන් අවිද්‍යාව නේද. ඊළඟට තුන්වෙනි කාණ්ඩ වෙන්න රෝහිතේ යම්සේ පුරුෂේ කැවුනාම තනහුලක්ගෙන උලුසුලුකට යන්නේ. රෝහිතේ කුමක්කැයි හඳන්නේ? ඉතින් ඒ පුරුෂතෙන් ඇවිලගත් තනසුල රෝගී අත හෝ දවන්නේ, බාහුව හෝ දවන්නේ, වෙනියම් අවයවයක් හෝ දවන්නේ. එතන ඒ හේතුවෙන් මරණය හෝ මරණය තරම් දුකට පැමිණින්නේ නේද? ස්වාමීන් එසේය. රෝහිතේ පරිද්දෙන් ආරශාවතේ මෙසේ සලකයි. භාගතුන් වහන්සේ විසින් තනසුලකට බඳු කාමෙන් බොහෝ දුක් ඇත්තා, බොහෝ වේස ඇත්තා. වාදීන බොහෝය වදාරලද්දා මෙසේ ඇති සැටියෙන් යහපත් නෝනින් දැක අර ආපව උපේක්ඛාවට යන්නේ කියලා කියනවා. නිර්වාණයටම මනස ගෙනියන්නේ කියලා. ඉතින් මේක මේ තුන්වෙනි රවුම තුන්වෙනි ස්ටෙප් එක. ඒ අවස්ථාවේදී අපි දන්නවා අර සංස්කාරයෙන් නිසා මේක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් සුඛ වශයෙන් ගැනීම කියන එක තියෙනවා. ඉතින් රහතන් වහන්සේ පෙන්නේ ඔය ඒ පාණාති පාත අදත්තා ගාම ඒ මුසාවාදී කියන එක ඒ පෙර වූ කල වූ දේවල් සංස්කාරයන් හැටියට බලලා ඒකට තියෙනව තණ්හාව අයින් කරන්නයි කියන එකයි එතෙන්දි කියන්නේ. එතකොට සත්‍ය වශයෙන් තියෙන දුක්ඛයක් නමුත් අපි සුඛයි කියලා ගන්නවා. ඊළඟට හතරවෙනි කාණ්ඩ වෙනවා රූපතේ යම්සේ මිනිස් සුසුකට වඩා ගැඹුරු පහව විය ගිනිදැල් ඇති පහව දුන් නැති අඹුරු වලින් පුරුණා වූ අඹුරු වලක් වේද එක්බිති ජීවත්තමි කැමැත්තා වූ නොමරුණු කැමැත්තා වූ සැප කැමැත්තා වූ දුක් පුළුකුළු කරන්නා වූ පුරුෂයෙක් කියන්නේ. ඔහු සක්මත් පුරුෂයෝ දෙවෙනි වෙන වෙන අත් වලින් ගෙන අඹුරු වලට ඇද දමන්නා වූ රූපතේ කුමක්කයි හඟන්නේ? ඒ පුරුෂ තෙම ඒ මේ අතර ශාරීරිය නමන්නේ ස්වාමිනී සේට හේතු කවද? ස්වාමිනීදී මම මේ අඹුරු වලට වැටෙන්නේ නම් ඒ හේතුයි මරණය හෝ මරණය තරම් දුකට පැමිණෙන්නේ යන ඒ පුරුෂයාට පැහැදිලි. රූපවත්ති මෙපරිදි මාරසාවුත්තේ මෙසේ සල්පයි. භාගතුන් වහන්සේ විසින් කාමිනු අඹුරු වලකට වන්නේ බොහෝ දුක් ඇත්තා, බොහෝ වේස ඇත්තා, ආදීන බොහෝයි වදාරන ලද්දා. මේ විදිහට ආපහු ඇති සැටියෙන් දැකලා අර ඒක සංඥාව උපේක්ඛාවට ගිහිල්ලා නිර්වාණයටම යන්නේ කියලා පෙන්වනවා. ඉතින් මේක මේ හතරවෙනි රවුම හතරවෙනි ස්ටෙප් එක තර නිත්‍යයි කියලා ඇතුල් වෙලා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මේ අවස්ථාව අපි කලින් පැහැදිලි කරලා තිනවා අර දෙගින්ද තීනින් කිව්වේ නේද? තමයි මේ වේදනාව පතන. අර තුන්වෙනි එකේදී තමන්ට සුඛයයි කියලා ආවනේ. ඒක අර අඹ ගෙඩිය කතාවත් එක්ක ගත්තාම කල්පනා කරන්න. ඉතින් මම මේ ඔක්කොම දේවල් බිල් ගෙවලා පස්සාව ගලලා මාසේ අන්තිමට තමන්ට බිල් එක ගෙවුවාම ඩොලර් 5ක් විතර වුණා. මේකෙන් අඹ ගෙඩියක් ගන්නවා කියලා කල්පනා කළා. හම්බුනේ කුණු අඹ ගෙඩිය. ඒක තමයි මේ කුණු අඹ ගෙඩිය. ඉතින් ඒකෙන් ඒ කෑල්ල කපලා දාලා මම මේ රසය විඳිනවා කියලා කල්පනා කළා. ඒ විදිහට තමයි යාගේ චේතනාවන් කළ තියෙන්නේ. ඉතින් තුන්වෙනි එකේදී ආපු අර සුඛය තමයි අත්තා වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඒක අපිට දැන් අපි පතනවා අර මුලින් තිබුණා වූ සුඛය මුසාවාදයෙන් අපි ගත්තා වූ දේ නැත්නම් කියනවා මෙතන මේ ජරා සංඥා ජරා ඔක්කොම වෙලා තියෙනවා තමයි සුඛය කියලා පතනවා. ඉතින් ඒ හරියට කුණාඹ මුදලාලේ ඉන්න ඕනේ අපිට. කුණාඹ මුදලාලේ ඩොලර් පහ අරගෙන ගියාට සුභම මේ විකුණන දන කුණාඹ මුදලාලේ හිටියේ නැත්නම් ඕගොල්ලන්ට හරි දුකක් ඇති වෙනවා නේද? ඒ වගේ තමයි මේ කුණාඹේ නැති වුණා නම් හරි දුකක් නේ. මේ කුණාඹේ මුදලාලේ ඕණී කියලා කියන්නේ මේකම ඕණී කියලා නැවත නැවතත් අපි පතනවා. බෙගින්ද පිළි මේකම පතනවා. ඊළඟට ඒක තමයි හතරවෙනි රවුමේ හතරවෙනි ස්ටෙප් එක පරාමාස වුණා කියන එක තියෙන්නේ. ආපාරූප පස්වෙනි එකේදී ගෘහපති යම්සේ පුරුෂේ ආරාමයන්ගේ සිත්කළු බව ඇති, වනයන්ගේ සිත්කළු බව ඇති, භූමියන්ගේ සිත්කළු බව ඇති, පොකුණවලින් සිත්කළු බව ඇති, සීනියක් දක්නේ හේතෙන් විවිධී කිසිවක් නොදන්නේ. රූපතේ පරිද්දී මාරසාවුතේ මෙසේ සලකයි. භාගතුන් වහන්සේ විසින් සීනියකට මදු කාම බොහෝ දුක් ඇත්තා, බොහෝ වේස ඇත්තා, පදාන්නද්දා මේ විදිහට දැකලා අර උපේක්ඛාවට ගිහිල්ලා ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා එතන නිර්වාණයට මනස යොමු කරන්නේ. ඉතින් මේක පස්වෙනි රවුම පස්වෙනි ස්ටෙප් එක රූපයයි කියනක ලාභයයි කියලා ගත්තා. ඉතින් සම්භාසව සූත්‍රයත් එක්ක කෙනෙකුට පේනවා. ඉතින් අර අත්තා කියලා අරගෙන තමයි අපිට මෙතන රූපේ ලාභයි කියලා අපි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට 6 වෙනි එකට පෙන්වන රූපති යම්සේ පුරුෂෙක් තෙම පුරුෂයන්ට සුදුසු යානාවක් හෝ උතුම් මිනිපඩලක් හෝ ඉල්ලාගත යුතු භෝගයක් වේද? එතෙම ඉල්ලා ගන්නා ලද භෝගයන්ගෙන් පිරිවැරණේ සැරසරුනේ ඒ කඩ පිළකට පැමිණි යෝදත් ජනයා මේ පින්වත් පුරුෂ දෙවි ඒකාන්තයෙන් භෝග සම්පත් ඇත්තේ භෝග සම්පත් අනුභව කරන්නේ කියලා කියනවා. වස්තේම දැක්කනම් මේ කාපව දෙන්නේ කියලා බුදුරලා ගන්නවා අර මනුස්සයා ඒ නින්දා රෝසයට පත් වෙනවා. එතකොට කාමයෝ ඉල්ලා ගන්නා ලද බඩු වෙනියේ කියලා ආදීනෝ බොහෝය කියලා තථාගතයන් වහන්සේ දැන් පෙන්නලා මේකේ අපි ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා ආපහු නිර්වාණයටම යන්නේ කියලා පෙන්නනවා. ඉතින් මේක මේ 6 වෙනි රවුම 6 වෙනි ස්ටෙප් එක මේ බුදුහාමුදුරුවෝ පෙන්නේ එක එක රවුමෙදි සිග්නිෆිකන්ට් වෙන්නේ මොන ස්ටෙප් එකද කියන එක තමයි මේක පෙන්නලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි ඉතින් නින්දා රෝසය කියන එකේ මැති වෙන්නේ කියලා. ඉතින් ওই අවස්ථාවදී අපි ඉගෙන ගත්තා රූපය ගැන සතුට වෙන මානෙ සිත උස්සන අවස්ථාවක් කියලා. හත්වෙනි කාරණේ වෙන්නවා ප්‍රවෘත්ති යම්සේ ගමඨෝ නියංගමඨෝ නිරුතන්නේ තීනු වනලහක් වේද එහි මිහිරි ඵල ඇත්තාවෝ හටගත් බොහෝ ඵල ඇත්තාවෝ ගසක් වන්නේ බිමට නාව කිසියම් ඵල කෙනෙකුත් නොවන්නාවෝ එකල්ලි ඵලයන්ගෙන් ප්‍රයෝජන ඇත්තාවෝ ඵල සොයන්නා උපුරුසේ ඵල සොයමින් ඉන්නේ හෙත මේ වනලහකට ඇතුළු මිහිරි ඵල ඇත්තාවෝ හටගත් බොහෝ ඵල ඇත්තාවෝ ගස දක්නේ ඌට මෙබඳු සිතක් වන්නේ මේ ගසෝනායි මිහිරි ඵල ඇත්තේද හටගත් බොහෝ ඵල ඇත්තේද මෙවට නෝ කිසියම් ඵලයක් නැත්තේ මම නායි ගසර නගින්නට දන්නේ මම මේ ගසර නැග ඇති තාක් කම් දින බඩු කුරුවා ගන්න ඉන්න හිතා ඒකී කියලා යා ගහට නැගලා ඒ බලතුරු කඩාගෙන කනෝ ඒ වෙලාවේදී පල් නැහෙන තව මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්සයා ඇවිල්ලා එයා ගහට නගින්න දන්නේ නැහැ බිම වැටිච්ච බලතුරු විදියට නෑ ඒක නිසා එපා එයා කරන්නේ අරයා ඉන්නේ නැද්දිම ගහ කපනවා කියන එක. ඉතින් ඔය අවස්ථාව තමයි ඔය හත්වෙනි රවුමේ හත වදිනවා කියන අවස්ථාව කියලා පැහැදිලි කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා හත තමයි අපි බලන්නේ ඔය ඩයග්‍රෑම් ගත්ත එක. එහෙනම් අපි ඒ ඩයග්‍රෑම් වලට යමු. ඒ අපි මුලින්ම යටන් කරගන්න ලෝකේ රහතන් වහන්සේට ප්‍රත්‍යක්ෂතාවය පළ කරන මේ ධර්මයට ලබා ගන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ හත්වෙනි රවුම 6 වෙනි ස්ටෙප් එකේදී අපිට ඔය දික්ටි අනුසය උනායින් පස්සේ ඒ කියන්නේ ඒ කතාව ඕගලන්ට මතක ඇති අපි ඔය මේ සූත්‍ර දේශනාව දාරුකන්දෝපම සූත්‍රය කරපු වෙලාවේ අපි පෙන්නවා මේ අපේ අභ්‍යන්තර ආයතන වලින් එම් සිදුවෙන ආකාරය. එතින්දී අපි තේරුම් ගත්තා ඔය බයගති ඉඳන් වේදනාවට එනවා කියලා මේ ඒ දික්ටි අනුසයෙන්. එතකොට හත් වෙනි රවුමේ 6 අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දික්ටි අනුසය කියන්නේ අපි දැන් වට හතක් හතේ දැන් කරකවගෙන හරවගෙන ගිහිල්ලා මේ හතේ 6 වෙනි එකට දක්වා ආවිල්ලා. ඉතින් අපි බයගති ඉඳන් වේදනාව දක්වා අපි ආව නම් ඒ ආවට පස්සේ අපි කරන්නේ අපි සසඳනවා. ඒ පෙර වූ සුඛයම අපි පවතනවා. මොකද දැන් අපි රූපයක් ස්පර්ශ වෙලා වේදනාවක් ඇති වෙලා අපි මෙහෙම රවුම් කරටි කරලා ආවිල්ලා තියෙනවා. ඇවිල්ලා දැන් අපි ආපහු මෙතෙන්ට එනකොට දැන් බලන්න රවුම් හතක් යනකොට 8 වෙනි රවුම් පස්සේ ඕගලන්ට තීන මිත්‍යයි කියන්නේ රෝගී පවටක් නේද? දැන් මෙතන මම වේදනාවට ආවම මම දැන් මගේ ගෙවිලා ගිහිල්ලා මට අර වේදනාව ගන්න බෑ. එතකොට මම මගේ ටේස්ට් බඩ්ස් ගිහිල්ලානේ. මම මේක ආපහු නැවත නැවතත් පුන පුනා මම පතනවා කියන එක තියෙනවා. ඉතින් ඔය අවස්ථාවේදී ඕගලන්ට පේනවා මේ වේදනාව දුකයි කියලා අපේ මේ පරාමාස කාය ග්‍රන්ථයට ඇතුල් වීම කියන එක තියෙනවා. ඊළඟට මේ සංස්කාරයන් ඒ දුක්ක වෙලා මේ පරාමාස කාය ග්‍රන්ථයට ඇතුල් වෙනවා. එතකොට අපිට සරල උදාහරණයකින් අපි බලනවා නම් ඔය තරුණ මිනිසෙක් ළමෙක් රස්සාවට එහෙම යනකොට එයාට තරුණ කාලේ හයිය හත්තේ තියෙනවා. කෑම කනකොට රසකුත් එයාට දැනෙනවා. ඇඟට ස්පර්ශ වෙනුත් හොඳයි. ඉතින් ඊට පස්සේ එයාට කෝච්චි හිර වෙලා යන්නත් පුළුවන්. වැරට ගියාම අර ගොල්ලෝ අර බණ්ඩු සන්දාරව කරන්න මේව කරන්න කිව්වම හයි හත්තිය දින ඒවත් කරන්න පුළුවන්. ඉතින් අර අඹගෙඩි රසය නිසා මෙයා කාලා මේව කරගෙන ඉන්න එයාට හැකියාව දෙන එක තියෙනවා. කාලයක් ගියාම මොකද වෙන්නේ මේ මිනිහයා දැන් වයසට ගිහිල්ලා ඇඟ දිරාපත් වෙලා ඒ කෑම ටික කෑවහම උදේට එයාට ඇති රසකුත් නැහැ. රසය දැනෙන්නේ නැහැ. දැන් කෝච්චි හිර වෙලා යන්න තමයි. වැරට ගියාම අර ගොල්ලෝ අරග කරන්න මේක කරන්න කිව්වම ඒව කරන්නත් මෙයාට අමාරුයි. ඉතින් මේ මිනිහයා කල්පනා කරනවා මට ඇති රසයකුත් නැහැ. මේ කරන රස්සාව ඔක්කොම දුකයි. ඉතින් මේ රසයකුත් නැත්තම් මොන ගෙහෙම්වලටද මම මේ රස්සාව කරන්නේ කියන හැඟීම එයාට එන්නේ. ඉතින් එයා ඒ වෙලාවෙදී එයා අල්ල ගන්නවා ඉතින් මේ තමන්ගේ භාවය පවත්තන ඒවා තමයි. ඉතින් මේ පුතා ඉන්නවනේ පුතාගේ පුතා ඉන්නවනේ අරගොල්ලෝ මේගොල්ලෝ ඒගොල්ලන්ට කණ්ඩ දුන්නාම මාව තව ටිකක් කල් බලාගනී කියන අර්ථයනේ ඔකේ දෙන්නේ නේද? ඒකට තමයි ඉතින් ඒක සඳහා ඉතින් තම භාවය පවත්තන තමයි මේ කතාව ලොක්කම ගෙනියන්නේ. කොහොම හරි මේක පවත්තන්න. ඉතින් මේකට අර රසේ නැති වුණත් මේක තියෙනවා. දැන් මෙයාගේ කරන රසාව සංස්කාරේ වැඩට යන එක ඔක්කොම එයාට දුකයි. එහෙනම් ඒ සංස්කාරයන් දුක්ඛයි කියලා පරාමාස කාය ග්‍රන්ථෙට මෙහෙන් ඇතුල් වෙන්නේ. මෙහෙන් වේදනාව විපරිණාමයට පත් වෙලා මෙහෙන් පරාමාසයට ඇතුල් වෙනවා. දැන් ඉතින් මොකද වෙන්නේ මේ මනුස්සයා? මෙයා යන්නේ මේ දුක්ඛ දුක්ඛතාවය කියන එකට යන්නේ. ඉතින් උතන අර මිනිසු දෙන්නෙක් ගැන කතා කරානේ නේද? ඒකෙදි අර දික්ටි අනුසේ ඉඳන් මේ ඉන්නා වූ එක්කෙනා තමයි මේ පළවෙනි මිනිහා. වේදනාවට ඉන්නා වූ කියන එක. දැන් දුක්ඛ දුක්ඛතාවයට ගියන් මෙන්න මේ දෙවෙනි මිනිසයා තමයි මේ ඉන්නේ. නේද? පරාමාස ගාය ඉඳන් මේ දුක්ඛ දුක්ඛතාවයට ඒක එයාපත් වෙනවා කියන එක තියෙනවා. එතකොට අපි ওই වේදනාව අල්ලගෙන මේ වේදනාව මගින් දුරවනවා කියන එක දික්ටි අනුසේ මගින් අර ඒ සංස්කාරයන් අපි පවත්තල ඉතින් මේ වේදනාව ආපහු උපද්දනවා. උඩින් අපි අරක දුරවනෝ මේක යටින් ආපහු සම්බන්ධ වෙලා එනවා කියන එක පේනවා. ඉතින් මේකේ වෙන්නේ මොකද්ද මේ දුක්ඛ දුක්ඛතාවයට පත් වෙලා මේ ක්‍රෝධු දැඩි වෙහස. ඒකත් එක්ක තමයි මෙයා ජීවත් වෙන්නේ. ක්‍රෝධු දැඩි වෙහස කියන්නේ ක්‍රෝධු පායාසය කියන්නේ බුදුහාමුදුරු දේශනා කළේ නේද? ඉතින් මේ හත් වෙනි රවුමෙන් හත් වෙනි ස්ටෙප් එකකින් පස්සේ තියෙනා වූ ප්‍රතිඵලය මේ පෙන්වන්නේ. මේක තමයි මේ ක්‍රෝධු පායාසය කියන්නේ. ඉතින් අපි උදේදී ඉගෙන ගත්තා අපි කෝදු පායාසයට ආවනම් ඉතින් අපි ආපහු පානාතිපාතය කියන එකට අපි යනවා කියන එක. එතකොට පානාතිපාතය නිසා අපිට ද්වේෂය එහෙම ඇති වෙලා ඒ කාලේ සිද්ධ වෙනවා. මේකට ආවට පස්සේ ආපහු බල්ලා බැඳ ගත්තා වගේ තමයි අර එකේ ඉඳන් හතට හතේ ඉඳන් එකට ඒ වගේ ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා කියන එක. එතකොට මේකේ අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ අපි මේ ওই පස්වෙනි රවුම ඇති වුණාම අපි දන්නවා අපි මෙතනින් අත්තා කියලා අරගෙන ඒ අත්තා නිසා අපි මෙතන ලාභයි කියලා ගන්නවා. රූපයට ලාභයි කියලා. ඒ රූපය ගන්නේ කියලා කියන්නේ මේ අත්තා තමයි. සබ්බාසවකෙත් උගලන්ට පේනවා මේ අත්තා තමයි කියන්නේ මේ රූපේ ගන්නේ කියලා. එතකොට ඒ ලාභයි කියලා මේක ගත්තට පස්සේ මේ අවස්ථාවේදී වුණා අපි චේතනා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි දැන් රූපය නිසා අපි වුණ චේතනාගයන් දෙනවා. අපි මානෙ හැදෙන හැටි තේන්නේ නේද? මානෙ හැදෙන්නේ කොහොමද? පළවෙනිම රූපයට අපි අගයක් දෙනවා. ඊට පස්සේ 6 වෙනි රව වෙනකොට ඕගලන්ට පේනවා මෙන්න මේ වේදනාව. මෙතන මේ සංකප්ප කියන පාර තියෙනවනේ නේද? එතකොට ඉතින්දී අපි මේ වේදනාව කියන එකට 6 වෙනි රවමේ 6 වෙනි ස්ටෙප් එක කියනකොට ඒ චේතනාගය අපිට දෙනවා. සුඛයි කියලානේ ඇවිල්ලා තියෙන්නේ. 6 වෙනි රවුම 6 වෙනකොට මේ දිට්ඨි අනුසය මෙතෙන්ට දික් වෙලා නේද? 6 6 එන්නේ මෙතෙන්ටනේ. ඒකෝට දිට්ඨි අනුසය රූපයට දික් වෙන. මලින් රූපේ පටන් ගත්තේ සුභයි කියලා. දැන් මේක කරකවගෙන කරකවගෙන එනකොට 2B ඩයග්‍රෑම් එකේ දන්නවනේ දැන් සුඛයි කියලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒ සුඛයට මම දැන් නිසා චේතනා කරන්න පටන් ගන්නවා. එතකොට ඊළඟට ඕගලන්ට පේනවා ඒ රූපය ගැන අපි සතුට වෙලා ඒක සිත හුස්සන අවස්ථාවට අපි පැමිණලා ඉන්නවා. ඉතින් ඒක තමයි මෙන්න මේ මේ තුන්වෙනි කියන කතාවට අපි ඇවිල්ලා තින්නේ. තමන් ඉතින් ඒක මට හොඳ ලාභයක් ලැබුණා. මට හරි සතුටුයි කියලා ඒ කතාව තියෙනවා. ඉතින් ඔය මානිය අපේ තියෙන්නා වූ මානිය ඔය දික්ටි අනුසය මගින්ම තමයි මේ මානිය සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඕකෙදී අපිට පේනවා ඔය සීලබ්බත උපාදානයෙන් වෙන්නා වූ ඒ කාරණාව. දැන් උතන බලන්න මෙතන මේ ධම්ම මච්චරී මේ පැත්තට යනවා. දැන් මෙතන අපි මේකෙනි ලකුණු කරන්නේ ඔය නින්දාරෝසය කියන එක නේද? වේදනාවෙන් දැන් පරාමාසයට යන්නා වූ කියන එක. දැන් මේ පැත්තෙන් ඇති වුණා වූ දේ නිසා මේක අපිට නැති වෙලා තියෙනවා. එතකොට මේ ධම්ම මච්චරියයි වන්න මච්චරියයි. ඉතින් ඔය සීලබ්බත උපාදානය කියන එක මෙන්න මේ රේඛා දෙකකින් ලකුණු කරන්න පුළුවන්. වේදනාවේ ඉඳන් මනෝ සංජේතන. මනෝ සංජේතනාවේ ඉඳන් පරාමාසය. අන්න මේ රේඛා දෙක නිසා මෙන්න මේකේ යම්කිසි තුඩුදීමක් තියෙනවද? මේ වේදනාව පරාමාස ග්‍රන්ථයට ඇදෙන්න තුඩුදීමක් තියෙනවද? අන්න ඒක තමයි සීලබ්බත උපාදානිය කියලා කියන්නේ. ඒක ෆන්ඩමෙන්ටල්. දැන් පේනවනේ මේ සීලබ්බත උපාදානිය තමයි මේ ඔක්කොටම ඉස්සෙල්ලා තිබෙන්නා වූ එක. කාමයේ කියන එක ඇති වෙන්නේ ඊට පස්සේ. කාමයේ කියන එක අපිට ඇති වෙන්නේ ඔය කතාවේ කියන්නේ අපි කාමයේ කියලා කියන්නේ කාම තණ්හාව කෙනෙක් ඇති වෙන්නේ සීලබ්බත උපාදානයෙන් පස්සේ. අපි සාමාන්‍ය හිතන්නේ කාම තණ්හා වෙලා මේක කියලා නෑ. මේක කාම තණ්හාව වෙන්න ඇති වෙන්නේ පස්සේ මේකින් නැති වෙලා. ඉතින් මෙතෙන් ඉඳන් මෙතෙන්ට ගියා නම් ඉතින් ඕගලන්ට කාම තණ්හාව කියන එක තියෙනව නේද? වේදනාව පරාමාසික ආයත දන්තයට ඇදුනා කියන එක. එතකොට දැන් අපි අපිට පේනවා මේ මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මේ ඒරියා 2 වලින් ඇති වුණා ෂැඩෝ ඒරියා එකක්. මේ ඒරියා 3 කියන එක නේද? සීලබ්බත උපාදාන ඒ තියෙනවා. ওই කතාව අපිට ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකේ මේ ධම්මමච්චරය වන්නමච්චරය දෙන්නම ඉන්නවා කියන එක තියෙනවා. එතකොට 6 වෙනි රවුමි 6 වෙනි ස්ටෙප් එකේදී වෙන්නේ මොකද්ද? අර දුක් වූ වගයන් පැවතීම සඳහා අපි කොමක් කළ යුතුද මේ කියන අර්ථය තමන්ට එනවා. ඒ පැවතීම සඳහා ඒ සමහර පුද්ගලයෝ මොකද කරන්නේ? ඔය මාල වලලු මේ ආදී කියන ඒවා ණයට අරගෙන ඒක දාගෙන යනවා. මේ පාර අර පුද්ගලයා ඇදලා ගත්තා නම් තමන්ට මේ විශාල දුක්ඛයක් නින්දා රෝසයක් කියන එක ඇති වෙනවා. මේ වේදනාව අපි දන්නේ නැතුව මේ වේදනාව දුකයි කියලා දන්නේ නැතුව ඕක තමයි අපි මේ පවත්තන්න හදන්නේ. ඉතින් මාල වලලු දාලා හරි ඒක කරන්න හදනවා. ඉතින් ඒ වගේම ඕගලන්ට මතකනේ අර ආච්චිගේ කතාව නේද? ආච්චි කොහොමද මගුල් ගෙදර යන්නේ? හොඳ ලස්සනට ලස්සන සාරියක් ගන්න. අරගෙන මුළු ඇඟ ඔක්කොම පුරවන. පුරවලා ඉවර වෙලා ඊට පස්සේ බෙල්ලේ කොහේ හරි ඉතුරු වෙලා තියෙනවා නම් ඒ තැන ඒක පතරන් චේන් එක වගේ වයින් මාන. අතේ තියෙන ටික ඔක්කොම වලලෝලෙ ඒ වයින් පුරවන. දැන් ඇඟේ හොයා තැනක් හොයන්න බෑ. ආච්චි පාර වොන්න දැන් ගිහිල්ලා ඉන්නකොට මගුල් ගෙදර මේ මිනිස්සුත් එක්ක හරියට සලකනවා ආච්චිට. ආ මේ ආච්චි හරි ලස්සන සාරිය. කවුරු කැමොම කතා කරන්නේ මේ මාලේ ගැනයි සාරිය ගැනයි මේවා ගැන තමයි කතා කරන්නේ. ඉතින් ආච්චිටත් හරි සන්තෝෂයි. ඉතින් කියනවා මේ පුතා රන්දුනේ පුතා ඉන්නේ මේ රටේ අරකයි මේකයි ඉතින් ඔවා කතා කර කර ඉන්නේ. ටිකක් වෙලා යනකොට ඉතින් මගුල් ගෙදර වාතාශ්‍රය එහෙම ඉතින් හොඳ නෑ. ඒ පාර දැන් ආච්චිට නිකන් කලන්දේ දාන්න එන්න. අනිත් කට්ටිය ඉඳන් කියනවා මේ ඉක්මනට ඕක ගලවලා දාන්න කියලා ඔය තද කරගෙන ඉන්නේ ඔක්කොම. ආච්චි කැමති නෑ මේක ගලවන්නේ. මොකද ආච්චි දන්නව මොකද වෙන්නේ කියලා ගැලෙවුවා. ඉතින් ඒ වුණාට ඉතින් නෑ නෑ පුතේ මං හොඳයි කියනවා මේ කලන්තේ දාන්න යනවා. ඉතින් කොහොම හරි අන්තිමට ගැලෙව්වට පස්සේ ඉතින් ආර ආච්චිගේ අර රැලි වැටිච්ච ටික ඔක්කොම ඒක පේනවා නින්දා රෝසය කියන එක ඒක ඇති වෙනවා. එතකොට මේ පුද්ගලයා කලේ මොකද්ද? මේ රූපය ගැන සතුටු වෙලා මානේ හිස ඉස්සුවා. බලන්න එයාට අර ඉස්සෙල්ලා තිබුණු වේදනාව, ඉස්සෙල්ලා තිබුණු රූපයන් දැන් කියන කතාවල් දැන් එයාට නැහැ. හැබැයි එයා අර මුල තිබිච්ච එක අල්ලගෙන තමයි තියෙන්නේ. ඉස්සර තිබිච්ච එකම මේ භාවිත කරන්නේ. ඉතින් මම ඕක පෙන්වුවා අර පුඩා දරුවත් ඕක කරනවා කියලා අර කොලර් එක උඩට දාගෙන මම කිව්වේ නේද? එතකොට අපි ඔක්කොම ගත්තාම ওই ආච්චි දරුවයි අතර කතාව තමයි ඒ හැමෝම ඉන්නේ බලුවා. එතකොට මේ විදිහට අපිට පේනවා මේ 6 වෙනි රවුමේ 6 වෙනි ස්ටෙප් එක මම මේ අපි මේ සුඛයි කියලා අරගෙන ඊට පස්සේ තමයි අපි මේ පැත්තට යන්නේ. මේකෙන් තමයි මේ නින්දා රෝසය කියන එක අපි එදින්දි තේරුම්න්නේ. එතකොට ඊළඟට අපි බලමු 4 වෙනි ස්ලයිඩ් එක. 5 වෙනි ධර්මය නිදි ලෝභය කියන එක. එතකොට මේ අවස්ථාවේදී තමයි අපි ඔය මේ ලාභයේ වශයෙන් අපි මේ රූපය ගන්නේ මේ අත්තාරවල. කොහොමද අපිට මේක ඇති වුනේ? අර සුබයි කියලා මේ පැත්තට ආවා. ඒකෙන් නිට්ටයයි කියලා ආවා. ඒ නිට්ටය කියලා ආවෙන් පස්සේ වුණ අපිට සුඛයි කියන සංඥාව ආවා. ඒ සුඛයෙන් පරාමාසයට ආවා. ඒ පරාමාසයට ආවට පස්සේ අපි වුණ පල්ලෙහාට ආවා අත්තා කියලා. ඉතින් ওই සබ්බාසෝ සූත්‍රයේ බැලුවොතින් ඕගලන්ට මේ වෙලාව වෙනකොට පේනවා මේ මමංකාරී කියන එක මේ වෙලාවේදී සම්පූර්ණ වෙනවා. මෙහෙම උඩින් ගිහිල්ලා මෙහෙම වටින් ඇවිල්ලා මෙතෙන්ට නිකන් අපි ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට උඩ තියෙන්නේ මමංකාරය. ඒක රහතන් වහන්සේ බලන්න මමංකාරය කියන එක මෙතන ලකුණු කරන්නේ. ඒ මමංකාරය නිසා දැන් අත්තා කියන එක තමන්ට ඇති වෙලා තියෙනවා. එතකොට මේ අත්තා ඇති වුණාට පස්සේ දැන් මේ සුඛේනි මේ පරාමාසයට වෙලා ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට මේ පුද්ගලයා කල්පනා කරනවා මේ අඹගෙඩිය මට ලාභයි. කුණුඹ මුදලාලිත් වටිනවා, කුණුඹ ගෙඩියත් මට වටිනවා. එතකොට ලාභ මේක ලාභයි කියලා අපි ගන්නවා. එතකොට හොඳ ආබේ නෙමෙයි නේද? මේ කුණුඹේ ලාභයි කියලා මම ගන්නවා. අර අත්තා නිසා මට මේ වේදනාව ඇති වෙන නිසා, සුඛය නිසා මම අත්තා කියලා මෙතනදී ගන්නවා. ඒක තමයි මේ රතු පාටින් එහෙම ලකුණු වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ওই ගෙද්දි ලෝභය කියන එකේ එකේ තියෙන්නේ. ඒ අත්තා වශයෙන් ගන්න නම් අපි ඔකෙදි ඉගෙන ගත්තා මොකක් හරි එක පරාමාස වෙන්න ඕනේ. මොකද්ද පරාමාස වෙලා තියෙන්නේ? අර මුසා කුණෝඹ ගෙඩියේ කාලා ඒකේ සුඛය කියන එක. සත්‍ය වශයෙන්ම ලෝකේ තියෙන්නේ දුක්ඛයක්. නමුත් අපි හිතනවා සුඛයි කියලා. එතකොට ඒක පරාමාස වුණා. ඒ වගේම මේ සංස්කාරයන් නිත්‍යයි කියලා මේ පැත්තෙන් පරාමාසයට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතෙන්දී අර මුළු ට්‍රයැන්ගල් එකම හැදුණා. එතකොට මේකේ ඔබලන්ට පේනවා ගැඹුරට අර නන්දියයි කාමයේ එක්ක සම්බන්ධ වෙලා මෙතන මේ ගිද්දි ලෝභය තිබුණා වූ ප්‍රශ්නයක් අපි පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ සංස්කාරයන් නිත්‍ය වුණේ කොහොමද? ඒ වගේම මේ වේදනාවන් සුඛ වුණේ කොහොමද කියන එක. ඒක තමයි මේ පස්වෙනි සයිඩ් එකේ ලකුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඒ සුභ වශයෙන් කියලා එක ගන්නවා. අපි සුභයි කියලා ආවා. ඊට පස්සේ අපිට නිත්‍යයි කියලා පල්ලෙහාට බලනවා කියන එක තියෙනවා. එතකොට ඒක සුභ වශයෙන් අරගෙන කැරකුණාම අන්න ඒකෙන් අපිට සංස්කාරයන් නිත්‍යයි කියලා. ඒකෙන්ද අපිට පේනවා සුභ වශයෙන් ගැනීම කියන එක හේතු වුණා ඒකම ප්‍රත්‍ය වෙනවා කියලා. ඒ කියන්නේ කාම ගුණයන් නිසා තමයි අපිට මේක ඇති වෙලා තියෙන්නේ. සත්‍ය වශයෙන්ම තියෙන මේ දෙතිස් කුණුපයක් ජරා ගොඩක්. නමුත් අපි ඒක සුභයි කියලා ගත්තා. නැවත නැවතත් පුන පුන ස්පර්ශ කරනවා නිත්‍ය කියන කතාවට ආව. ඒක මගින් තමයි අපිට ඔය ඒ සුඛය කියන කතාවන් එන්න ඇති වෙලා තියෙන්නේ. ඊළඟට අපිට පේනවා මේ සුභයට අර කැරකීමෙන් නිරතු කරන ලද නිත්‍ය භාවය. ඒක තමයි ඊළඟට පෙන්වලා දීලා තියෙන්නේ. මේ සුභයට කැරකීමෙන් නිරතු කරන නිත්‍ය භාවය නිසා අපිට සුඛ වුණා කියන එක තියෙනවා. ඒක තමයි අර මම කට්ලට් උදාහරණයෙන් විතරම පෙන්නන්නේ. ඔයගොල්ලෝ පාටි එකකට ගියාම ඔන්න කට්ලට් ටිකක් තියෙනවා. දැක්ක සන්තෝසයි. හැබැයි මැනර්ස් තියෙනවා. මාන්නේ හානි කරගන්න හොඳ නෑනේ. ඒකනේ ඒක නිසා අත්තට හානි වෙන්න දෙන්නේ නෑ අපි. අහංකාරය මමංකාරය ඒ දෙන්න එකට ඉන්න ඕනි. හානි වෙන්න හොඳ නෑ නෑ. ලැජ්ජයිනේ කවුරු හරි මේ ආපු ගමන් කනවද කියලා ඇහුවොත් එහෙම නේද? එතකොට දැන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. දැන් අනිත් අය දැන් දෙන්න කතාව හොගලා සාකච්ඡාව යනවා. ඉතින් දැන් මේ දෙන්නට කට්ලට් එක ගැන මතක නැහැ. මොකද දේශපාලනට එහෙම ගියාම ඉතින් තරහවාරව මේවා ඒවනි ඇති වෙලා තියෙනවා. ඉතින් හිතුවා මේක බලනකොට අන්න කට්ලට් ටික නැති වෙගෙන යනවා. දැන් මොකද්ද මේගොල්ලන්ට හිතෙන්නේ? අර කතාව පැත්තට දේශපාලන යරව මේ පැත්තට දාලා මේ බඩටනේ වදින්න යන්නේ ඉක්මනට යනවා. අර කට්ලට් එක කන්නේ කියලා. ඉතින් අර මුලින් කට්ලට් එක තියෙනකොට මොකද වුනේ? කට්ලට් තියෙනවා කියලා තමන්ට ආවන්න නිත්‍ය භාවය. කට්ලට් ටික නැති වෙලා යනකොට තමයි අර අනිත්‍ය භාවය ආවම ඒකේ සුඛයක් නැහැ. එතකොට අපිට වෙනවා එහෙමනම් අපිට මේ සුඛය කියන එක තියෙන්නේ සුභයට කරකෝල අපි නිත්‍යයි කියලා එකතු කිරීමෙන් තමයි ඒක තියෙන්නේ. අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ මේ සුභය මේ පැත්තේ නිත්‍යය කියන්නේ මට මේ කොහොම හරි මේක රාග සල්ලයෙන් කියලා අල්ල මේ කබලින් කර ආහාරය නැවත නැවතත් ස්පර්ශ කරනවා නම් අන්න එහෙනම් අර කට්ලට් තියෙනවා කියලා මට ඒක කතාව ඇති කරගන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට ඊළඟට අපිට එනවා මේ අපි මේ අවස්ථාවේදී අපි මොකද්ද කරන්නේ? ඇයි අපි රූපේ ලාභය වශයෙන් ගන්නෙ? මේ භවයේ පැවැත්ම සඳහා තමයි අපි මේ දේ කරන්නේ කියන එක අපිට තේරෙනවා. ඉතින් මෙතෙන්දී අපි මේ දීලා තියෙනවා අපි භවයේ පැවැත්ම සඳහා අපි එක රටක ඉඳන් තව රටකට යන්නේ. කෙනෙක් කල්පනා කරනවා මෙයත් එක්ක මට ඉන්න පුළුවන්, මේ අනුව මට ජීවත් වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඉතින් ඒ පුද්ගලයා මේ යම් ආකාරයකට මේ රූපය මගින් භවය පවත්වන්න හැකියි කියලා යම් කිසි ආකාරයකට තියෙනවා. ඉතින් ওই අවස්ථාවේදී මම කලිනුත් කියලා තියෙනවා, මම ওই අවස්ථාවේදී ඒ දවස්වල දැක්කේ ওই ඉලෙක්ට්‍රික් මෝටර එකකට අර තියෙනවනේ ඉලෙක්ට්‍රික් මෝටර එක දුවන්නේ අර කෑලි තුනක් තියෙනවනේ, තුනක් කියන්නකෝ. මේකේ අර ආම් එක තියෙනවා, ආම් එක ටච් වුණා මේක කැරකෙනවා නේ. දැන් ඉතින් සබ්බාසුර එකේ ඔබ දකිනවා නේ මැද්ද ගෑල්ල තියෙනවා, වටෙන් කරකවනවා කියන එක තියෙනවා. ඒ විදිහට තමයි මේක දුවන්නේ. මොකද වෙන්නේ සබ්බාසුර එකේදී අපි ඉගෙන ගත්තා කලින් ඕගොල්ලෝ ඇහුවා එක මේක කරකවන්න මොකද තියෙන්නේ මේකේ බවාශ්‍රය කතාව මේකට එකතු වෙනවා කියන එක තමයි එන්නෙන්නම තියෙන්නේ. ඒ ඇති වුණා උදේ කියන එක පවත්වන්න තමයි අපි මේ කරන්නේ. එතකොට ওই গিද්දි ලෝභය කියන එක ගත්තාම හරි ධර්මයෙන් ඒ গিද්දි ලෝභය කියන එකට මෙතනි මේ ලාභයි කියලා ගත්තා. මේ පැත්තේ තියෙන කාමච්ඡන්දේ ජරා වෙන රූපේ කියන එක තමයි අපි මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ. කාමච්ඡන්දේ කියන්නේ ජරා ධර්මයට තිබෙනා වූ කැමැත්ත. ජරා වෙන දෙයට රූපයට තියෙන කැමැත්ත කියන එකම නෙමෙයි. රූපේ ජරා වීම කියන එකට තමයි අපි මේ කැමැත්ත වෙලා කීිත තියෙන්නේ. දැන් ওই ටිකකට ඉස්සෙල්ලා බැලුවානේ ඔයගොල්ලෝ මෙතන මේ පදුට්ට මන සංකප්පේ මෙහෙන් එනවා කියලා. ඒක දික් කරාම යන්නේ ජරාවට. එතකොට ඒක එක පැත්තකින් පේනවා. මේ පැත්තෙන් තියෙනවා නන්දිය කියන එක. එතකොට නන්දිය කියලා කියන්නේ මැරලා ඉපදෙන්න තියනා වූ කැමැත්ත. ඉතින් ඒ විදිහට මෙතන පෙන්වනවානේ අර මේ හෙතෙම පිවිදියේ කිසිවක් නොදකි. අර මලා කියන එකනේ. කියන්නේ යට නිින්ද ගියා. ඊට පස්සේ මැරලා ඉපදුනාම මේක මොකක් හරි එකක් තියනවා කියලා එයා හිතනවා නේද? සිහින් පිවිදියාම. හැබැයි ඉතින් කබල් ඇඳීම තමයි ආපහු එන්නේ. මේ මැරිච්ච මිනිස්සයා මැරිච්ච විදිහට ඉන්නේ නැතුව එයා කල්පනා කරනවා මේක ආපහු උපද්දවන්න ඕනේ කියලා. මොකද මේ දැන් මිනිස්සු කියනවානේ මට දැන් මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ මේ භවේ නම් හරි ගියේ නෑ. කොහොම කියනවා මේ භවේ නම් හරි ගියේ නෑ මේකේ ඔක්කොම ජීවිතය. ඊළඟ එකේ එහෙමයි කියලා පේනවා. එතකොට දැන් ඉදිලෝබෙන් තමයි ඊළඟ භවයේදී මේක හරියාවි කියලා තමන් කල්පනා හොඳ එක්කෙනෙක් හම්බ වෙවි, හොඳ ළමයි හම්බ වෙවි, හොඳ රස්සාවක් හම්බ වෙවි කියලා. පිබිදියේ කිසිවක් හොඳ කී. ඔබනේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඉතින් මේක රහතන් වහන්සේ පෙන්වන්නේ මේක මේ ආශ්චර්ය අද්භූත ධර්මී. ඒ තුන්වෙනි එකේ කෙලවර කියලා මේක. මේ ගිද්දි ලෝභය කියන එක. මේක භාවනා කරනවා කියන එක. දෙපැත්තට. එතකොට දැන් අපි එහෙමනම් ගිද්දි ලෝභය කියන එක මෙතන පෙන්නවා පස්සේ ගාවනේ පස්සේනි ස්ටෙප් එකෙන් පස්සේ අත්තා කියලා ගත්තට පස්සේ ඇති වෙන ප්‍රතිඵලය හැටියට තමයි තථාගතයන් වහන්සේ ගිද්දි ලෝභය. ඉතින් සීනිය නේද? සීන මව. මෙතනම කල්පනා කරනවා මේක මේ විදිහට සිද්ධ වෙන්නේ කියලා. නමුත් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ හතරවෙනි එක රහතන් වහන්සේ පෙන්වන්නේ මේ කුසුනා වාචය නිතරම අනිත් තුන බලලා ඉවරලා බලන්නේ කියන එකයි. එතකොට ඒක නිසා අපි ඒ හයවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ හයවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා අය අපේ මේ පෙර සංස්කාරයන් නිසා අපිට මොකද්ද වෙන්නේ කියන එක අපි ඉස්සෙල්ලාම කල්පනා කරලා බලමු. එතකොට පෙර සංස්කාරයන් මගින් අපි දන්නවා ඒක නිසා මාන්නයන් කියනවා අපිට ඇති වෙනවා. පානාතිපාති අර ගමේ චණ්ඩියා චණ්ඩියා කියනවා කියන එකට කැමතියි කියන්නේ. පානාතිපාති කරන මනුස්සයෙක් ඊයේනි අරගෙන ඒකට යාට මාන්නයන් එහෙම ඇති වෙලා තියෙනවා. එතකොට මේ මාන්නය කියන එක තියෙනවා නම් ඕගොල්ලෝ අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක සිද්ධ වෙනවා. අත්තා ඉඳන් නිත්‍යට ගියා නම් එහෙනම් මේ ප්‍රඥාවක් කියන එක නැහැ. ප්‍රඥාව කියන එක නැසුවා. එතකොට සමුදයක් අස්තංගමයක් නැහැ නිත්‍යයි. ඒක නිසා අපි අශ්‍රද්ධාව කියන එකට අපි ඇති වෙනවා. ඉතින් එතකොට අපිට පේනවා ඒ ප්‍රඥාව සිට ශ්‍රද්ධාවට යනවා කියන එක වැලකීමක් කියන එක කළා කියලා. ඉතින් පෙර සංස්කාරවලට තමයි අපි මේ මාන්නයන් කියනවා ඇති වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා මේ අත්තා කියලා අපි ගන්න මොකද්ද කියන එක. අපි සුඛයයි කියලා ගත්තා. සුඛයි කියලා අරගෙන තමයි අපි අත්තා කියන එක ඇති වෙලා තියෙන්නේ. රඹ ගෙඩිය කාලා අපි හිතනවා මේක සුඛයි කියලා. මේ මනුස්සයාට කල්පනා වෙන්නේ නැහැ. මේ මනුස්සයා මේ මාසයක් වැඩ කරලා ඩොලර් 5යි ඉතුරු වුනේ. බිල් ගෙවන්නයි මම මෙච්චර කාලයක් හිතන්න බලන්න. ඩොලර් 1000 ගණක් ගත්ත මනුස්සයා බිල් ගෙවන්න තමයි ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. ඒකෙන් සපක් නෑ. ඒතර මේ මනුස්සයාට තේරෙන්නේ නැහැ මම මේ මහා දුකක් තමයි විඳින්නේ මේ අඹ ගෙඩිය කන වෙලාව විතරයි මට මේක සුඛයක් තියෙන්නේ. ඒ දේක. එතකොට මේ සත්‍ය වශයෙන්ම තියෙන දුක්ඛය මෙයා මේක සුඛයි කියලා ගත්තා කියන එක තියෙනවා. ඉතින් එහෙමනම් ඕගලන්ට පේනවා මේකෙ වෙන්නේ මොකද්ද? මේ දකුණු අත පැත්තේ තිබෙනා වූ මේ ට්‍රයැන්ගල් එක තියෙන එක තියෙනවා. අපි දන්නවා පළවෙනි පාරෙන් ඔය අඹ ගෙඩිය එහෙම ගත්තා ඒකේ බෙල්ට් එක කරකෙව්වෙන් පස්සේ මේ ඒරියා 1 නිසා ඒරියා 6 කියන එක ඇති වෙනවා. එතකොට මේක නිට්ටයයි කියන කතාවක් නැති වෙලා මේක නිසා ඕගොල්ලෝ එනවා මේ පැත්තට නේද? මේ ට්‍රයැන්ගල් එක කියන එකට හැදෙනවා. පල්ලෙහා තියෙන ගිද්දි ලෝභ, ಜಾති, වේදනා කියන මේ ට්‍රයැන්ගල් එක ඔයගොල්ලන්ට හැදෙනවා කියන එක අපි කලින් ඕක බලලා තියෙනවා. ඉතින් දැන් ඕක කල්පනා කරලා බලන්න මේ පැත්තේ ඉඳන් මේ පැත්තට යනවා කියන එක නිකන් හරියට නිකන් ආක් එක වගේ, කර්ව් එක වගේ නේ. එහෙමනම් අපි දන්නවා බයාගති ඒ කර්ව එකට සම්බන්ධ වෙනවා බයාගති ශෝකය කාමාශ්‍රය කියන එක. එතකොට මේ මිනිස්යාගේ මේ විඥානේ මැරිලා මේ පැත්තින් දැන් යනවා කියලා හිතනවා නිතරම හිතන්නේ මේ පරිදේවේ එහෙමනේ මෙතන තියෙන්නේ. විඥානේ මැරිලා. ඒ මැරිච්ච මිනිස්යා දැන් මොකද වෙන්නේ? මේකේ හරහා ගිහිල්ලා මේක ආපහු උපදිනවා. මොකද්ද උපදින්නේ? විඥානේ. ආයි මැරෙනවනේ. එතකොට එහෙනම් පේනව නේද? මෙතෙන්දි කරලා තියෙන්නේ මොකද්ද? තමාගේ මරණය තමාම ඇති කරගත්තා. මෙතනදී කල්පනා කරන්න ඕනේ අර සබ්බාසෝ සූත්‍රයේ අදහසෙන් ගන්නවා නම් මේක බයාගතිය, ශෝකය, කාමාශ්‍රය. මේ පැත්තින්ද මේ පැත්තට ආවා කියන්නේ ඒකයි. මේක මැරිලායි මේ බය වෙලා තියෙන්නේ. මැරිලා බය වෙච්ච මිනිස්සයා ආපහු ඉක්මනට ආපහු එකක් උපද්දවනවා. ඒ උපද්දන විඥානේ මැරිලා වැටෙනවා. අනපානාතිපාතේ. එතකොට පළවෙනි රවුමින් ස්ටෙප් එක පේනවද? ඊගාර ලස්සන්ට පේනවා නේද? ඒකෙම තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අර තමන්ට පේනවා අර පළවෙනි මේකනේ අපි කිව්වේ අර පර්පල් සර්කල් එක කියලා නේද? පරාමාස කාය ග්‍රන්ථය එහෙම ඇති වෙන්නේ පර්පල් සර්කල් එකේ අර මැද්දේ තියෙන රවුම තමයි අපි කතා කරන්නේ. ඒක කරකෝල යනවා ඉක්මනට ගන්න යනවා. දෙහෙල ඉතින් ආපහු මරණය කියන එක ඇති වෙලා කරගන්න. ඉතින් එහෙම තමයි අපිට මේ සුබයි කියලා ඉතින් අපි මොකක්වත් හිතුවේ නැහැ. ඉතින් දැන් අපි මේ සුබ කියන එක ඇති වෙන හැටි දැක්කනේ උදේ නේද? මිච්ඡාදිට්ඨික සංඥාව සංඥාව නිසා මෙහෙම අපි උඩට ගොඩක් ගියා. එතනින් මේක පල්ලෙහාට කාමේසු තිබ්බ සරාකෝ. ඊළඟ මේක තල්ලු කරා. තල්ලු කරලා ඒ කාරණා දෙකෙන් තමයි. එතකොට මේක විශ්වය මොකෙන්ද? මෙතන ඉඳන් මෙහෙම මිච්ඡාදිට්ඨික සංඥාව විශ්වේ. මෙන්න මේ කතාව. බයාගතිය, ශෝකය, කාමාශ්‍රය. ඒකෙන් තමයි අපි මේ මිච්ඡාදිට්ඨික කතාවට අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර මෝඩියගේම වැඩක් තමයි. ඉතින් ඒක කරලා අන්තිමට ඒ කියන්නේ මැරිච්ච එක සංස්කාර මිදිච්ච එක මිදිච්චයි කියලා දන්නේ නැතුව තමන් දුවනවා. දුවල ජහට එකක් හදනවා. හදපු ගමන් ආපහු මැරලා වැටෙනවා. විඥානේ මේක බුදුහාමුදුරු පෙන්නලා දීලා තියෙන්නේ මේක මේ භාගේ මේක හදනකොටම ඒ කියන්නේ මේ සුබයි කියලා තමයි ඇවිල්ලා නැහැ. අර ඒ කියන පොයින්ට් එකට එනකොටමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. පේනවද? මෙතන මේ අර ඒ කියන පොයින්ට් එක බෙල් ෂේප් කර්ව් එකේ ඒ කියන පොයින්ට් එකට ආවා කියලා කියන්නේ ඕගොල්ලෝ මේ පරාමාස කාය ග්‍රන්ථිය ඉඳන් ඉදන් සත්‍යයට ඇවිල්ලානේ. තේරුණාද? ඒතෙන්ට ආවා කියන්නේ කෑලි දෙකකින්. කොහොමද කෑලි දෙක? බයාගතිය, ශෝකේ, කාමාශ්‍රව. වේදනා, තණ්හා, ditthi ආශ්‍රව. ඒ කියන්නේ වේදනා, තණ්හා, නිට්ටයයි, ditthi ආශ්‍රව. අන්න එහෙම යවිලා තියෙනවා. එතකොට මේ පල්ලෙහැන් ඉන කැලල තාම වෙලා නැහැ. ඒ කියන්නේ මෙතන උඩ සංස්කාරය තීන විද්ද කොටුව කියන්නකෝ තීන විද්ද එතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලත් නැහැ. මේ මුළු එක පටන් ගත්ත ගමන් බුදුහාමුදුරුව පෙන්නන්නේ. සුභේ භාගයට බුදුහාමුදුරුව පෙන්නලා දීලා තියෙනවා. මරණය කියන එක. මේ තරම් ලස්සනයි ධර්මයේ තියෙන්නේ. එතකොට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. හත්වෙනි සයිඩ් එකට ඒ හත්වෙනි සයිඩ් එකේ පින්නන්නේ ඒ පානාතිපාතිය කියන එක. එතකොට ඒ පානාතිපාතිය සඳහා ඒ පත්‍ය ඒ පළවෙනි රවුමේදී පළවෙනි ස්ටෙක්කේ එකේදීම සිදු වුණා කියන එකයි මේක පින්නන්නේ. එතකොට ඉතින් ඒක මම පැහැදිලි කළා දැන් අර මිච්ඡාදික්ක සංඥාව පොඩ්ඩක් උඩට විස්සුවා කියන එක. ඒක ආවේ කොහොමද? බයාගතිය, ශෝකේ, කාමාශ්‍රෝ කියලා ඒ විඥානේ නැවත උපද්දනෝ උපද්දගෙන එනකොට මේක මැරලා වැටෙනවා කියන එක තියෙනවා. ඉතින් හැදුවා නම් මැරෙනවා. ඒකනේ තියෙන්නේ. උපාදයක් තියෙනවා නම් ඒක මරණය කියන එක එතන තියෙනවා. අර පල්ලෙහාට යනවා කියන එක කාමීසු තිබ්බ සවාදී. ඉතින් අපි මෙතන මේ අසුබෝ දෙයක්ම සුබයි කියලා අරගෙන තියෙනවා. ඉතින් මෙහෙම රෝගී සංඥාව මගේ කියලා අරගෙනීමි මෝහය වෙනවා කියන එක තමයි තියෙන්නේ. එතකොට මේක තමන්ට පැහැදිලි වෙනවා අර ආනිංසප්පාය සූත්‍රයේ කතාව. පෙර මෝහය රෝගී සංඥාව මගේයි ගැනීම දෝෂ සහිත ජීවත් වීම කියන එක. දැන් ඒ කියන්නේ මේක සබ්බාසෝ එකත් එක්ක බැලුවහම තමයි හරිය ලස්සනට එන්නේ. ඒ කියන්නේ මෙතන මේ බයාගතිට යන්න ඉස්සෙල්ලා ඔගලන්ට අවිද්‍ය ආශ්‍රය තියෙනවනේ නේද? එහෙනම් අවිද්‍ය ආශ්‍රය පිටිපස්සෙන් ඉන්නේ. එතකොට ඒක තමයි පෙරව මොහේ. ඊට පස්සේ මේ දන බයගතිය ගිහිල්ලා ශෝකෙන් අපි මේ කතාවට එනවා කියන එක. ඒක සම්බන්ධ කරලා බලන්න මේ වෙලාවේ නැත්තම් සබ්බාසෝ සූත්‍රේ කලාට පස්සේ හරි තමන් ආපහු මේක දෙවෙනි පාර්ට් එක කියලා බලන්න මේ ධර්මය අර තමන් කලින් හිතුවාට වඩා හරි ලස්සනට පේන්නේ. ඒ පෙරමෝහි රෝගී සංඥාව මගියයි කියලා ගැනීම දෝෂ සහිතව ජීවත් වීම කියන එක. ඉතින් හැදුවා නම් මැරෙනවා. ඉතින් මැරෙනවා නම් ඉතින් දෝෂ සහිතව තමන් ඉතින් ඊට පස්සේ ජීවත් වෙනවා නේද? ඊළඟට අපිට පෙන්වනවා මේ දෙවෙනි කාරණේ කියන එක. ඒ කියන්නේ අදින්නා අදත්තා දානී කියන එක දෙවෙනි රවුමේ දෙවෙනි ස්ටෙප් එක කියන එක තමයි අදත්තා දානී. ඒක සඳහා ඒ ප්‍රත්‍ය වෙනවා කියන එක පෙන්වනවා. ඉතින් මෙතෙන්දී අපි දන්නවනේ මේකේ අවිද්‍යාව අනිත්‍ය වූ දෙයක් අපි නිත්‍ය වශයෙන් ගත්තා කියන එක. ඉතින් මේ කතාව හරියටම පෙන්වන්නේ දැන් මම ටිකට ඉස්සෙල්ලා කිව්ව නේද වේදනා තණ්හා නිට්ටයාශ්‍රය කියලා. වේදනා තණ්හා නිත්‍යයි. නිට්ටයාශ්‍රය කියලා කියන්නේ නිත්‍යයි කියන එකේ පසු සංඥාව. එතකොට එහෙනම් පේනවා මේ කෙලීම වේදනා තණ්හා නිට්ටයාශ්‍රය කියන එක ගත්තාම හරියට නිකන් මෙතන ඉඳන් මෙහෙම ලණුවක් දාලා ඇද්දා වගේ නේද? ඒක තමයි ඔය ආනෙන්ජ සප්පාය සූත්‍රය අපි පෙන්වන්නේ අර කාරණා තුනකින් ඇදෙනවා කියලා. අන්න ඒ කාරණා තුනේ වේදනා තණ්හා නිට්ටයාශ්‍රය කියන එක තමයි අපි මේ කතා කරන්නේ. අර අවිද්‍යාව නිසා අපි ඇදෙනවා කියලා කියන්නේ එක තමයි. හරියට හිතන්න බලන්න මේ වේදනා තණ්හා මෙතන මේ මෙතන ඉඳන් ලණුවක් ගැට ගහලා තණ්හාව හරහා ගිහිල්ලා මෙතනින් තියෙනවා නිට්ටයයි කියන එක. අන්න ඒක හරහා මේක දාලා මේ දිට්ඨි ආශ්‍රිත ඉන්න එක්කෙනා අදිනවා ලණුව. ඇද්දාම මොකද වෙන්නේ? දැන් මේ පැත්තේ තියෙනේ ඔක්කොම මේ පැත්තට ඇදිලා යනවා කියන එක නේද? එතකොට මේක පෙන්වන්නේ මේ පළවෙනි රවුම ප්‍රතිඵලය. පළවෙනි රවුම හැදුනේ ඔය වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රිත කියන ඒක ඇල්ලත් එකතු වෙලායි හැදුනේ. ඒතර පළවෙනි රවුම ප්‍රතිඵලය ඇටියට තමයි මේක පෙන්වන්නේ. ඒ කියන්නේ මේක අර රවුම කැරකෙනකොට නිකන් එකපාරටම නෙමෙයි නේද? පොඩ්ඩක් තුඩු දුන්නා. ඒකේ ගැම්මත් එක්ක එනවා. ඒකේ ප්‍රතිඵලය ඇටියට තමයි මෙතනින් එන්නේ. ඉතින් ඕක තමයි අපි පෙන්වලා දීලා තියෙන්නේ. ඒකේ දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා ගන්න. පේනවද සම්බන්ධ වෙලායි නැහැටි ඒක ධර්ම. එතකොට මේ පෙර සංස්කාර වලින් ඇති වුණු මෝහය මගින් තමයි අපි මේ අවිද්‍යාව කියන එක වෙලා තියෙන අර පාණාතිපාතී වගේ දේවල් කරලා මේක උපද්දව ගත්තා. උපද්දව ගත්තාන් පස්සේ මේකට ඉතින් කන්න දෙන්න ඕනේ නේද? කන්න දෙන්නම් රස්සාවට යන්න ඕනේ. රස්සාවට ගියාම අදත් ආදාන. ඉතින් ඕක නෙවෙයි තියෙන්නේ. සරල භාෂාවෙන් කියනවනේ ඕක තමයි. එතකොට එහෙනම් දෙවෙනි රවුමේ දෙවෙනි ස්ටෙප් එක මේක නිත්‍යයි කියලා ගත්තා කියන එක තේරෙනවා. ඊළඟට අටවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඒ අටවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ තුන්වෙනි වටේ තුන්වෙනි ස්ටෙප් එක කියන්නේ. තුන්වෙනි වටේදී තුන්වෙනි ස්ටෙප් එකේදී මොකද්ද වෙන්නේ? අපි දන්නවා දැන් අපි ආපහු යුතින් හිම අපි බලබලා හිටපු අර හතරවෙනි ස්ලයිඩ් එකට ඔයගලන්ට පේනවා මේක සුභයි කියලා මේ පැත්තට ආවා, නිත්‍යයි කියලා පල්ලෙහාට ආවා. ඒ කියන්නේ මම අදත්තාදානී කරමින් නැවත නැවතත් ස්පර්ශ කරනවා නේද? කබලින්කාර ආහාරය ස්පර්ශ කරනවා. අර කට්ලට් එක ස්පර්ශ කරා වගේ රස්සාවට ගිහලා සල්ලි වහගෙන අඹගෙඩියේ ඒක ස්පර්ශ කරනවා. ඒ වගේ කරනවා. එතකොට මේක කරගෙන හිටියාම සුභයට නිත්‍යයි කියලා එකතු වුණා. දැන් ඉතින් මට සුඛයි කියන එක මට ආවා. අන්න ඒකෙන් සුඛ කියන සංඥාව කියන එක. දැන් ඉතින් මේ සුඛ සංඥාව මේ පරාමාසය කියන එකට ඇතුල් වෙනවා කියන එක තියෙනවා. එතකොට ඔය සුඛ සංඥාව, ඔය සුඛය කියන එක තමයි මම මේ නැවත නැවතත් පුනුණා ගන්න ඒ සුඛයට තමයි මට මුසාව කියන එක ඇති වෙන්නේ. මේ ලෝකේ අඹගෙඩියේ කාලා ඇති වෙනා වූ සුඛය කියන එක සත්‍ය වශයෙන්ම තියෙන දුක්ඛයක් නම් මම මේ සුඛය කියන්නේ මුසාව. එතකොට ඒක තමයි මේ තුන්වෙනි කාරණාවෙන් අපිට පේන්නේ මේ සුඛය කියන එක පරාමාසයට ඇදුනා කියන එක. එතකොට දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගැනීම කියන එක තමයි අපි බලන්න ඕනේ කියලා. ඉතින් මේ අවස්ථාවේදී රහතන් වහන්සේ කිව්වේ මේවත් ඒ පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි ආනාතිපාත අදත්තාදාන මුසාවාද කියන ඒවා පෙර වූ සංස්කාරයන් වශයෙන් බලන්නේ කියන එක. එතකොට පෙර සංස්කාරයන් තමයි මේකේ ඇතුළට රිංගලා තියෙන්නේ. ඔකදී මම තවත් උදාහරණකින් පැහැදිලි කරන්නේ. දැන් ඕගොල්ලෝ බලාගෙන ඉන්නකොට ඔයගලන්ට පේනවා මේ පූසා ඉන්න ඕගොල්ලන්ගේ කකුලේ දැවකි දැවටි. හිටපු ගම ඌ දුවගෙන යනවා. ඌට පේනවා බටයක් ඇතුළට මීයෙක් යනවා කියලා නේද? දැක්ක ගම මොකද කරන්නේ? මොකක්වත් හිතන්නේ නැහැ. දුවගෙන ගියා අර කස්සට රිංගගත්තා. ඕගොල්ලෝ පිටින් නම් බලාගෙන කිනු අනේ මේ සතා මහා හානියක් කරගත්තා නේ. දැන් මේ සතා ගිහිල්ලා මේ කස්සෙම හිර වෙලා මැරෙනවා නේද කියලා නේද? ඉතින් අපි මේ සංස්කාරයන් සුඛයි කියලා අරගෙන මෞහුසට යන අවස්ථාව. මොකක්වත් හිතුවේ නැහැ. බටේ අසට රිංගගත්තා මල මුත්‍රා ආසූචිකානුවක රිංගගත්තා මේක සුඛයි කියලා. එතකොට අන්න ඒ විදිහට තමන්ට බලන්න පුළුවන් අර එළියෙන්දන් බලාගෙන ඉන්නේ ඉඳන් කියන්නේ තථාගතයන් වහන්සේ තමයි. මේක ක්‍රියාවලිය මේව දුකයි කියන එක. ඉතින් එතකොට අපිට පේනවා මෙහෙම තමයි අපි මේ භවය කියන එක ඒක ඇතුළට රිංග ගත්තා. ඒ කරන ලද සංස්කාරය සුඛයි කියලා අරගෙන ඒව හේතු වෙලා තියෙනවා කියලා. ඉතින් මේකට තියෙන ඇලීම පහ කරන්නයි කියන එක තමයි ඒ රාතන් වහන්සේ එතෙන්දි පෙන්නන්නේ. ඉතින් ඕගලන්ට මෙන්න මේ දෙන්නේ පේනවා අර වේදනා තණ්හා දික්ටි ආශ්‍රෝ කියන එක තමයි පේන්නේ. අර ඉස්සෙල්ලා පෙන්නේ ඒකට සුදු දීම කියන එක. දෙවෙනි රාමුදි කියන එකේදී අර නැංවීමක් කියන එක මේකෙදී දැන් මේකේ අපි ඒ තණ්හා නොවෙන්න ඕනි කියන එක අපිට පේනවා. ඒක පහ කරන්න ඕනේ වේදනා තණ්හා දික්ටි ආශ්‍රෝ. එතකොට ඊළඟට මේ අවස්ථාවේදී ඔයගොල්ලෝ මේ සත්‍යා දිඨාණී කියන එකේ තේරුම අපි කල්පනා කරොත් අපි දන්නවා මේ සත්‍යා දිඨාණී පෙන්වනවා මේ ලෝකේ තියෙන ඔක්කොම මෝස ධර්මයන් නේද? යම්කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණයයි කියලා. එතකොට මේ සත්‍යා දිඨාණී ඔයගලන්ට ඡාගා දිඨාණී කියන එක ඇති වෙනවා. ඉතින් සත්‍යා දිඨාණීදී අපි ඔය සියල්ල මුසා වශයෙන් දැනගන්නවා. ඒ නිවන පමණක් සත්‍ය වශයෙන් දැනගෙන එහෙමනම් පෙරගත්තා වූ මුසාවට යනවා කියන එක අපි පහ කරන්නේ. කලින් අපි අරගෙන තිනවනේ මේව හොඳයි කියන එක. ඉතින් මේක කිරීම සඳහා ඒ චිත්ත ඉද්ධිපාදී කියන එක අවශ්‍යයි කියන එක අපි තේරුම් ගත්තා ඔය අවස්ථාව වෙනකොට චිත්ත ඉද්ධිපාදී කියන එක තියෙන්න ඕනේ කියන එක. දැන් ඉතින් අපිට ඔබ බොහොම ඒ තදින් පේනවා චිත්ත ඉද්ධිපාදේ නිකන් නෙමෙයි අර අනිත්‍ය ඉද්ධිපාදයන් සමන්නාගත වෙලා ඒවා පවතින්න ඕන සමාධියෙන් හොඳට. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි ශෝකය කියන එකකට ඇති වෙන්නේ. චිත්ත ඉද්ධිපාදයෙන් තමයි ශෝකේ නැති කරන්නේ. එතකොට ශෝකේ ඇති වුණා නම් මොකද වෙන්නේ? භයාගති ශෝක කාමාශ්‍රය. ආපහු ගමන් කරනවා කියන එක ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ආපහු සුඛයි. ආපහු අඹ ගෙඩියම ස්පර්ශ කරනවා ආපහු සුඛයි කිය. ආපහු දුක්ඛයටම අපිපත් වෙනවා. සුඛයි කිය කිය දුක්ඛයටමපත් වෙනවා. එතකොට මෙන්න මේක කළාට පස්සේ ආපහු රාතන් වහන්සේ පෙන්නනවා අපිට ඉන්නේ කියලා අර හතරවෙනි ස්ලයිඩ් එක තියෙන එකට. මේ පස්වෙනි ස්ලයිඩ් එකට. මේ පස්වෙනි ස්ලයිඩ් එකේ අපි පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ හතරවෙනි රවුම හතරවෙනි ස්ටෙප් එක කියන එක. හතරවෙනි රවුමේ හතරවෙනි ස්ටෙප් එක තියන්නේ පරාමාසයට අර සුඛේ කියන එක ඇතුළු වුණා කියන එකයි. එතකොට මෙතන මේ පිසුනා වාචිය කියන එකනේ පැහැදිලි කරේ නේද? පිසුනා වාචියට දීප්තික. ඉතින් මේ පිසුනා වාචියේදී අපිට පේනවා මේ ඒ පුද්ගලයා සංස්කාරයන් එයා නිත්‍යයි කියලා එයා අරගෙන තියෙනවා. එතකොට ඒක නිසා එයාට මානියන් ඒ චේතනාගයන් හිමියට ඇති වෙනවා. එයාට නිකන් මේ දේවල් කරන්න පුළුවන්, වඩු වැඩ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අර අදත්තා දානී කියන එක එහෙම තමන්ට පවත්තන්න පුළුවන්. මට මේ රස්සාව කරගෙන ඉන්න පුළුවන් කියන ඒ හැඟීම කියන එක තියෙනවා. එහෙමනම් ඕගලන්ට පේනවා අර සංස්කාරයන් නිත්‍යයි කියලා අපිට මේ පැත්තෙන් ඇතුළේමක් කියන එක තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම මේක සුඛයි කියලා මේ පැත්තෙන් ඇතුළු වෙලා තියෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ මොකද්ද මේක මේ ප්‍රසන් මොමන්ට් එකේදී කරන්න ඕන දෙයක්? මේ වෙලාවේ තමයි අර බෙගින් ද ෆීලිං කියලා කියන්නේ තමන් ඉල්ලන්නේ. මම දැක්කේ කොහොමද මේ මිනිස්සයා දෙකට නැවිලා ඉල්ලනෝ මහත්තයා මට මේකෙන් මේ රූපේ මට මේ වේදනාව දෙන්න මේ සුඛය දෙන්න. අර කුණු අඹ මුදලාලි ළඟට ගිහලා අනේ කුණු අඹ මුදලාලි කොහොම හරි මට මේ අඹ ගෙඩිය දෙන්න කියලා කියන්නේ. ආන්න ඒ වගේ. එතකොට අඹ ගෙඩිය ගණ්ඩනම් මේ පැත්තේ මේ සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසයට යන්න ඕනේ. මගේ රස්සාව පවතින්න ඕනේ. මගේ අදත්තා දානීය කියන එක පවතින්න ඕනේ. අදත්තා දානීය නැත්තම් මට මේක කරගන්න බෑ. එතකොට එහෙමනම් බලන්න මේකේදී වෙලා තියෙන්නේ අර මුලින් ගත්තා වූ කාරණා දෙකම මෙතන බලපාලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දී තලින් කාරණා තුනම කියන්න පුළුවන්. පාණාතිපාතේ විඥානයේ කියන එක සකස් කරගත්තා. ජෙනරේට් කළා. මලයින් පස්සේ ඉක්මනට ජෙනරේට් කරගත්තා. දැන් ඉතින් මේක ජෙනරේට් කරාම මේක දැන් මැරෙන්නවනේ ආපහු නේද? එතකොට දැන් මේක පවත් ගන්න මම එහෙනම් ස්පර්ශ කරමින් අදත්තා දානින් මම මේක පවත්වනවා, රස්සාව කරගෙන කොහොම හරි මේ ඩොලර් පහක් ඉතුරු කරගන්නවා කියන අර්ථය. එතකොට එහෙනම් නිත්‍යයි. අර කට්ලට් තියෙනවා, කට්ලට් තියෙනවා. ඒක කාල ඇති වෙන එක සුඛය. එතකොට සුඛය මේ පැත්තෙන් මෙහාට එන සංස්කාරයන් නිත්‍යයි කියලා මේකට ඒ දෙපැත්තට ඇත්ත වෙනවා. ඒක තමයි අර හබල් ගන්නවා කියලා කිව්වේ. අර දෙපැත්තෙන් තමයි ඉල්ලනවා. මට මේක දෙන්නේ කියන්නේ නැවත නැවතත් පුන පුන අර වේදනාව ඉල්ලනවා. එතකොට මෙතන මේ අවස්ථාවේදී රහතන් වහන්සේ කිව්වේ මේක බලන්නේ කියලා මේ ප්‍රසන් මූමන්ට් එක. එතකොට පාණාතිපාත අදත්තා දාන මේ මුසාවාද කියන ඒවා අතීතේ කළා වූ සංස්කාරයන් වශයෙන් බලලා ඒකට තිබෙනා වූ කැමැත්ත කියන එක පහ කරන්නේ. මොකද ওই සංස්කාරයන් කියන ඒවා අත්තා වුණාට පස්සේ ඉතින් සබ්බාසව සූත්‍රයේ ඕගලන්ට මතකයි නේද? ඒකේ නිසා අත්තා වෙලා 11 වෙනි කාරණේ නේද? එතකොට ඒ අත්තා වුණාට පස්සේ 11න් රවුමින් පස්සේ ඒක නිසා කියනවා මෙතන මේ දෙවෙනි අත්තව ගන්නෙ කියලා. මේ දෙවෙනි අත්තව ගන්නෙ වහම ඊළඟට එයා ඉඳන් කියනවා මේ මෙතන ගන්නෙ කියලා රූපේ කියන එක ස්පර්ශ කරන්නේ කියලා. ඒ ඔය ප්‍රශ්නේ තමන්ට ඇති වෙන්නේ. තීතන අතීත සංස්කාරයන් කියලා කල්පනා කරලා ඒව පහ කරනවා කියන එක තියෙනවා. මේ කාරණා තුන රහතන් වහන්සේ බලන්නේ කියලා කිව්වා. මේ ගිද්දි ලෝභයයි ඊළඟට මෙතන තියෙන නින්දා රෝසයයි අපි ඊළඟට පරාමාස කාය ග්‍රන්ථින් නම් මෙහෙම යන්නා වූ අපි කරේ හතේ හත කියලා කිව්වේ නේද? එතකොට මේ කාරණා තුන කියන එක ප්‍රෝධුපායාසය කියන ඒ තුන අනාගත සංස්කාරයන් වශයෙන් කියලා කල්පනා කරලා ඒව පහ කරන්න කියලා මොකද සීන භවන් එහෙම අනාගතේ වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී රාතන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ කාරණා දෙක. මේක තමයි අපි මේ ප්‍රසන් මූමන්ට් එකේ කියන්නේ. ඕකනේ අපි කරන්නේ. මේක රූපයන්ගෙන් සුඛයන් කියනවා මේ පැත්තෙන් පතන. ඒක සඳහා මේ පැත්තෙන් සංස්කාරය නිත්‍යයි කියලාගෙන කරන්නේ. ඉතින් මේක තේරුම් අරගෙන එතනදී ඒක තමයි පිසුනා වාචය රියාලෝග යාලුවා වෙන් කරනවා. ඉතින් ආදී වශයෙන් මේ තමන්ට ඒක පැහැදිලි වීම කියන එක තියෙනවා. එතකොට මේ භාවනාවටත් ඉතින් තමන්ට අර යම් යම් ආකාරයට සම්බන්ධ කරගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් මම වැඩි සම්බන්ධ කරේ නෑ, තමන්ටම සම්බන්ධ කරගන්න පුළුවන්. මම ඉතින් එකක් විතරක් කිව්වා අර රෝදී කරගෙනවා කියන එක ඉලෙක්ට්‍රික් මේක හිම් කිව්වේ නේද? අනිවාර්ය. එකක් දෙකක් පැහැදිලි. එතකොට ඒක තමයි අපිට කරන් තියෙන භාවනාව. එහෙම නැත්නම් අපි මිනිත්තු 10ක් විතර අරගෙන මේක මනස දාගෙන ඊට පස්සේ අපි ආපහු භාවනා කරමු.